දැමිතා ප්‍රඥා සෝවාන් අංග 4 සම්පූර්ණ වීමෙන් සෝවාන් ඵලයට පත්වීමත් අංග ගුණෙන් වැඩිම තුලින් සෝවාන් බවට පත්වීමත් යන අවස්ථා දෙකේ වෙනසක් තියනවාද කියලා මේ අහන්නේ. දැන් මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එක කාරණේ. මේ සංඝ ගුණ හයක් සම්පූර්ණ වෙලා සුපරිපන්න කියන තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ගුණ තුලින් සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය වෙනවා සෝවාන් අංග 4 සම්බන්ධතාවය. ආරුණීය, පාරුණීය, දක්ඛිනීය, අන්දරිකරණීය කියන ගුණත්. ඒ වගේම සුපරිපන්න, උජුපරිපන්න, ඥායපරිපන්න, සාමිතිපරිපන්න කියන ගුණත් කියේ. මෙන්න මේ ගුණ ටිකේ ගුණ සම්පින්නණය වීමක් තියෙනවා. එද මේ යහන්නේ මොකක්ද මේ? ඔව්. සංඝ ගුණ වැඩිම සංඝ ගුණ 9ක් තියෙනවා. 9ක් වැඩිම මොල් කරගෙන. මේ සංඝ ගුණ වැඩිමෙන් පටන්ගෙන සුපටිපන්න කියන තැනට එනකොට සූ කියන වචනේ පෙන්වන්නේ නිවනට හේතුකාරක වන්නා වූ මූලිකම පත්වීම. අන්න සුපටිපන්න බවට පත් වෙන්න නම් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ කාරණා සිද්ධ වෙනකොට ඒ තුලින්ම මේ සුපටිපන්න කියන ගුණයට වැළෙනවා. ඒ ගුණයට වැළිලා වැළිලා ඇදෙන්නේ තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඉතින් ගුණතුලින් වැඩුණත් වැඩෙන්නේ ඔය කියන කාරණා හතර අත්හැරලා නෙමෙයි. ඔය කාරණා හතරේ යුත්තවත්තාවු තමයි මේ ගුණේ නවෙනි ධමෙනියට පත් වෙන ගුණේ වැඩිලා ඉන්න සුපටිපන්න ගුණේ වැඩි වෙනවා. සුපටිපන්න වන්න ගුණේ උපනිශ්‍රේ තමයි ඒ සත්පුරුෂ සංසේවනයේ සද්ධාර්ම ශ්‍රවණී ඒ වගේම මේ යෝනිසෝ මනිකාරී ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය කියන මේ ටික. ඉතින් ඒ ටික සකස් වෙලා ඉන්න ඕනේ ඒ ගුණේ වැඩෙන්නේ. ඒතර තමයි 9 වෙනි සුපටිපන්න ගුණේ සම්පූර්ණ වෙන්නේ මේ අවස්ථාවේ. මේ අවස්ථාවේ තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. තාවේ කන්දන වල පටිච්චසමුප්පාදී විඥාන පත්‍යා නාම විඥාන පත්‍යා රූපං ඉතින් විඥාන පත්‍යා නාම රූපං කියත් දෙකිය නයිටින් සම්බන්ධතාවයක් ගැඹුරින් විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. විඥාන පත්‍යා නාමං කියලා කොටසක් කියනවා. විඥාන පත්‍ය කරගෙන නාමයේ පහළවීම අරූපාවද ලෝකවල සිද්ධ වෙනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම පහළ වෙනවා. එතකොට නේද? රූපාවචර එක ලෝක රූපාවචර නොවන අසඤ්ඤ සත්‍ය කියලා රූපයේ පමණක් තියෙන ලෝකයක් තියෙනවා. හිත මිස කය නැති වවලෝ සතරක. හිත නැතිවම කය ඇති බව තලයේ. අන්න හිත මිස කය නැති වවලෝ හතරේ විඥාන ප්‍රත්‍යයා නාමං කියලා පහළ වෙනවා. හිත නැතිවම කය ඇති බව තලයේ. අන්න ඒක විඥානපත්‍ය රූපම් පහළ වෙනවා. එයි මෙහා තියෙන කාම ලෝකවල හිතයි ගතයි දෙකම තියෙන ඒවා විඥානපත්‍ය නාම රූපම් කියලා පහළ වෙනවා. ඔය ගති ලක්ෂණ තුන පහළ වෙන ආකාරය. ඉතින් ඔබ විග්‍රහ වෙනකොට විඥානපත්‍ය නාමං විඥානපත්‍ය රූපං විඥානපත්‍ය නාම රූපං කියන තුන් ආකාරයෙන් ඔය කාම භව රූප භව අරූප භව කියන මේ තුනට හරගන්න ආකාරයක්. ඒකෙදිම අර අසංය හත්තේද රූප විතරක් හට ගන්න නිසා ඒක වෙන් කළා විඥාන ප්‍රත්‍ය රූපං කියලා විග්‍රහ වෙනවා ඉතින්. ඒ විඥාන ප්‍රත්‍ය කරන රූපය නිර්මාණය වුණාම විඥාන ප්‍රත්‍ය කරන කර්ම ශක්තියන් නිපද වෙනවා. නිපදෙන කර්ම ශක්තිය තමයි රූපය පවත්වන්නේ. ඒක තියෙනවා ජීවිතේන්ද්‍රිය පවත්වන රූපේ. රූප ජීවිතේන්ද්‍රිය. ඒ කර්ම ශක්තියෙන් පවත්වනවා ඔය කියන අසඤ්ඤ සත්‍ය කියන බබසාලේ. මහා කල්ප 500ක් යනකම් විඥාන පත්‍ය රූපං කියන එකෙන් පහළච්ච රූපේ තමයි පටිසන්ධි වශයෙන් එතන පිහිටන්නේ. එතන නාමයක් නැහැ
පිහිටන්නේ.
නෑ ඒ රූපයේ ශ්වසන ක්‍රියාමාර්ගයක් ඇති වෙලා අවශ්‍ය වෙන්නේ යම්කිසි චිත්තජ මේ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. චිත්තජ වායෝ ධාතුවක් අවශ්‍ය වෙන්නේ චිත්තජ ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට. ඒ කර්මජ ක්‍රියාවලියට ශ්වසන පද්ධතියක් අවශ්‍ය නැහැ. කෘත්‍රිම ගැනීම කරීමක් එතන සම්බන්ධ වෙන්නේ නැහැ. යම්කිසි ඉරියව්වක් තියුණාද ඉරියව්ව හට ගන්නකොට හිත තියෙන වෙලාවේදී ප්‍රතිසන්දියට අවශ්‍ය කරන කර්ම නිමිති ගති නිමිති ආදී වශයෙන් මතු කරන වෙලාවේ. ඒ අවශ්‍ය නිමිත නිර්මාණය කරලා ඉඳන් හිතේ තියෙන පිහිටෝන. පිහිටෝ කර්ම ශක්තිය නැගිනවා. නැගිලා නැගිච්ච කර්ම ශක්තිය ඊට පස්සේ හිතක් ආය හට ගන්නෑ මහා කල්ප 500ක් යනකම්. හැබැයි ශක්තිය තියෙනවා කර්ම ශක්තිය ගැන හිතන්නේ. කර්ම ශක්තිය කියන්නේ හිත නිසා ගොඩනගපු ශක්තිය. ඒ ශක්තිය අපිට හිතාකවසේ නැහැ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි අර රූප ලෝකේට සකස් වෙන භවයේ සකස් වෙන ක්‍රමය. අසන්නේ භවයේ. සකස් වෙලා හිටන් ඊතර ක්‍රියාත්මක කරන විදියට. ඒක තමයි ස්වභාවයේ මේ රූප විඥාන පත්‍ය රූපං කියලා හට ගන්න. ඒතර නාම රූප දෙකම හට ගන්නවා. යම් කිසි කාම ලෝක සහ රූප ලෝක වල. නාම වමන හට ගන්නවා අරූප ලෝකේ. එතන තියෙන වෙනසක් තියෙනවා. කය කියන එක එකක්. වස්තු රූපයක් නැතුව හටගන්නේ නැහැ. යම් දෙයක් නමුත් මේ වස්තු රූපය කියන එක සර්වඥ ගෝචර එකක් නිසා ලෝක සම්මතියේ ව්‍යවහාරීට ගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා ඒක අරූපීට වැටෙන්නේ. මොකද ඒක ලෝක සත්‍යයට දකින්න බැහැ. ඒ නිසා ඒවා ඔක්කොම අරූප වලට දාන්න. අරූපතර කියන හැදුනේ ඒකයි. රූපයක් නැතුව වේදනා සංඥා සංකාර විඥානය ගොඩනගින්නේ නැහැ කියලා බුද්ධ දේශනාව පවතිනවා. ඒ රූප කියලා කියව වස්තු රූපය කියන එක. වස්තු රූපියට හැරතලයක් දෙන්නේ සත්වයේ කියලා බලවන්න පුළුවන් කමක් නැහැ. කර්ම ශක්තියේ කර්ම ශක්තියෙන් හට ගන්නා වූ එකක මාධ්‍යයක් විතරයි තියෙන්නේ වස්තු රූපේ. එතන ඒ රූපේ මුල් කරගෙන හට ගන්නවා හිතක් හට ගන්නට මුල් වෙනවා. එතන ඒක මුල් කරගෙන වස්තු රූපිය මුල් කරගෙන යම් කිසි කාය දසකයක් හට ගන්න ක්‍රමයක් තියෙනවා. කායික ක්‍රියාවලිය සිද්ධ කරනවා කර්ම වේගී. ඇහැ පුරේ ජාතයි. රූපේ පුරේ ජාතයි. ඒ දෙකේ ඝට්ටණයෙන් තමයි විඥානයක් හරිගෙන පත්‍ය ජාතකින් தත්තරපත් වෙලා විඥානයක් හටගන්නේ. එහෙනම් විඥානයක් හටගන්න ඉතින් කර්ම ශක්තියෙන් හටගන්න කොටසක් තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය. ඒකට අඳුනා වස්තු රූපය. මන කියලා කිව්වේ ඒක. මන ඉන්ද්‍රිය කියන එක ඒක. ඒකෙන් හටගන්න මනෝ විඥානයක් තියෙනවා. මලන්ත පටිච්ච ධම්මේච උපජ්ජති කියන සිද්ධාන්තය වෙන්න මනෝ විඥානය හටගන්න. ඒක පත්‍ය ජාතයි. පසු උපදින්නේ. මුලින් හටගත්ත කර්ම ශක්තියෙන් හටගත්ත දේ ඝට්ටණය නිසා තමයි අරක පසු වල හට ගන්න. මේ මන වෙනයි. මනස වෙනයි. මන ඇතුළු කරන යමක් හැදුනොත් ඒ තමයි හිත. හිතට මනස කියනවා. මන කියන්නේ ඉන්ද්‍රියක්. නේන වස්තු රූපයේ පිටවුව තැන. ඒ තමයි මන ඉන්ද්‍රියට මුල. මලෝ ద్వාරය. ඒ කියන්නේ නැතුව ඒ රූපේ නැතුව හටගන්න විදිහක් නැහැ. එදා ඒ රූපයක් අවස්තේමයි. ප්‍රසාද රූපයක් අවස්තේමයි. ගැටණේ වෙලා මිසක් විඥානයක් හටගන්නේ නැහැ. චක්කු ප්‍රසාදී නැත්නම් කොච්චර රූප ගැටණේ ඉන්නේ තිරකුත් නැහැ. ගැටණේ වෙලා රූපයක් හටගන්න මේ චක්කු විඥානයක් හටගන්න ක්‍රමයක්වත් නැහැ. සෝත ප්‍රසාද රූපේ නැත්නම් සෝත විඥානයක් හටගන්න ක්‍රමයක් නැහැ. ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කියන මේ ප්‍රසාද රූප නැත්නම් ඊට අනුකූල විඥානය පහළ වෙන්නේ විදිහක් නැහැ. ඒකයි වෙනස. ඉතින් අරූප අර අතකින් අසංය සත්‍යයේ උපදින්නේ උපදින්නේ ඉස්සෙල්ලා හටගත්ත කර්ම සත්‍යයෙන් ඒකේ උපද්දලා හිත නතර කරනවා. ඊට පස්සේ හිත හට ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාදාමී ඝට්ටණය නොවන එකයි හිතන කරන්නේ. මහා කල්ප 500ක් මලන්ත පටිච්ච ධම්මේච උපජ්ජති කියන සිද්ධාන්තය සිද්ධ කරන්නේ නැහැ. ඒක තමයි ධ්‍යාන බලයේ හැටි. ඒ නිසා මනෝ විඥාන පහළ වෙන්නේ නැහැ. ඒක වෙන්නන්නේ අවසාන මොහොතක් තියනවා කියන චුත වෙන්නේ. මහා කල්ප 500 අවසානයේදී අර ශක්තිය ගෙවිලා ඉවරෙච්ච ගාම මනෝඉන්ද්‍රියට ධර්මයේ ඝට්ටණේ වෙනවා. මට ධර්ම ඝට්ටෙන්න මනෝ විඥානය පහළ වෙච්ච ගාම ඉතින් චුත වෙනවා. චුත වෙලා ඉදිනා ඉතින් මේ මනස ලෝකෙ උපදිනවා. ඒකයි ක්‍රමය.